සභාව කල් තැබීම.
කථානායකතුමනි, පාර්ලිමේන්තුව 2024 පෙබරවාරි මාසයේ 20 දින අඟහරුවාදා දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමු.
විවාදයේ ආරම්භය ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ජනාධිපතිතුමා විසින් පවත්වන ලද 9 පාර්ලිමේන්තුවේ 5 සැසිවාරය විවෘත කරමින් කළන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ අවස්ථාවේදී විවාදයට ලක් වී තිබෙන මොහොතේදී එක්වීමට ලැබීම අග්‍රාමාත්‍යවරයා හැටියට මම අගය කරනවා. ජනාධිපතිතුමා විසින් ඉතාමත් සරලව සා නිශ්චිත කරුණු ගැබ් කර ගැනීමෙන් රට මුහුණ දුන්නු අර්බුදයත් අර්බුදයෙන් ගොඩේන මාර්ගයේ ගමන් කිරීමේ සඳහා ගත්තා වූ පියවරයන්, ඒ වගේම ඒවාහි ප්‍රගතිය පාර්ලිමේන්තු ඉදිරියේ තැබීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මහා වගකීම ඉෂ්ට කිරීමට තිබෙන ක්‍රියාමාර්ගයන් සඳහා ඉතාම පැහැදිලිව පාරදුෂ්‍ය භාවයෙන් ඉටු කර තිබෙන පාර්ලිමේන්තුව පසුගිය අවුරුදු 2 තුළ ඉතාම බැරෑරුන්ම ආර්ථික මූල්‍යමය ඒම වාගේම ව්‍යවස්ථාමය අර්බුදයන් හරහා ගමන් කරා. ඒ සඳහා ජනාධිපතිතුමාට ලබා දෙන ලද සහයෝගයට අපි අලිත් ආණ්ඩු පක්ෂයේ විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඒ වාගේම විපක්ෂයේ බොහෝ අවස්ථාවල අපට සහයෝගුන් මන්ත්‍රීවරුනට මේ අවස්ථාවේදී යළිත් ස්තුතිවන්ත වෙනවා. මේ රටේ ආර්ථික දැවැන්ත කඩාවැටීම ඉදිරියේ තිබුණු තත්ත්වය තුමාගේ වචනවලින්ම කියනම නම් කම 2022 පෙබරවාරි මෙරට තිබුණු තත්ත්වය අප කාටත් මතකයි. 2023 පෙබරවාරි වෙද්දීට වඩා යහපත් තත්ත්වයකට මේ රට ගෙන එන්න අපට පුළුවන් වුණා. මේ පෙබරවාරි වෙද්දී ගිය අවුරුද්දේ පෙබරවාරියට වඩා යහපත් මට්ටමක අප රට පැමිණ තිබෙනවා. මා විශේෂයෙන් මේ කාරණාවල් සඳහන් කරේ මේ ඉදිරිපත් කරපු කරුණු එසේ නොවන බවට කිසිම පාර්ලිමේන්තුවේ අභියෝගයට ලක් කරනවා කියලා ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ට කියන්නට බැරි වුණා. ගිය වසරේ උද්ධමනය එතුමාගේ ප්‍රකාශයේ 50.6%, අද එය 6.4% දක්වා පහළ වැටිලා තිබෙනවා. ආහාර උද්ධමනය 54.4%, අද එය 3.3% දක්වා අඩු වී තිබෙනවා. එදා ඩොලරයක අගේ රුපියල් 362, අද රුපියල් 314. අපි මේ යන ගමනේ නිදහසින් පසුව ගෙවුණු අවුරුදු 76 තුළම ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇතර ගන්න ශ්‍රී ලංකාවට හැකි වුණු 6 අවස්ථාව මෙයයි. ඒ වගේ මෙදිනදා ව්‍යාපාරික පෞද්ගලික ආදී අපි කවුරුත් බැංකු ක්‍රමය හතරහා මුණ දෙන 2023 28% වූ පොලී අනුපාතය දැන් 15 වැතී තිබෙනවා. 12% අවට අනුපාතයෙන් අද පවත්වාගෙන යනවා. මේ ආකාරයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු විශේෂ ප්‍රකාශනයේ මේ තත්ත්වයන් ගැන පැහැදිලිව සැලකිල්ලට ගෙන මේ යන ප්‍රතිපත්තිමය කරුණු ඒ වාගේම වැඩපිළිවෙලට යළි යළි සහයෝගය දීමට අපි කැපවී තිබිය යුතුයි කියන එක විශේෂයෙන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කුමන විවේචනයක් තිබුණත් සඳහන් කරන්නට කැමතියි. සංචාරක ව්‍යාපාරයේ ඉතා කැපී පෙනෙන ප්‍රගතියකට පත් වුණා. ගරු කථානායකතුමනි, අපේ රටේ කෘෂිකර්මයක වර්ධනය 3.9% වැඩි වී තිබෙන බව සියලු සංඛ්‍යාලේඛන පිළිගන්නු. ඒ ඇයි? ඒ සඳහා දෙන ලද සහයෝගය හා මඟ පෙන්වීමයි. ඒ සඳහා දෙන ලද විවිධ සහනයන් හා සහයෝගයන් නිසා ගොවි ජනතාවට පුළුවන් වුණා මේ බලවත් වර්ධනය ඉටු කරන්න. Agriculture has shown an impressive 3.9 growth year on year. We all that all know importantly that especially when it's the main livelihood of more than half of the population. ඒ වගේම සංචාරක සේවය 12%ක වර්ධනයකට පරිවර්තනය කළා තිබෙනවා. මේ කරුණු දෙක නිසා ආර්ථිකයේ යලි පනව ගැන්වීමේ ක්‍රියාමාර්ගයට දැවැන්ත නිෂ්පාදන ශක්තියක් ලැබා දීලා තිබෙනවා. කෘෂිකර්මයට ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කරුණු අනුව කෘෂිකර්මයේ නිෂ්පාදනය විශේෂයෙන් සහල් ගොවිතැනේ දෙගුණයක් කිරීමේ ඉලක්කයට ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි භූමි භාගයේ වැඩි කරග නොගත්තත් අපිට නිෂ්පාදනය එලෙස වැඩි කරගන්නට ගොවි ජනතාවට සහයෝගය දැක්වුවොත් ගොවි ජනතාවගේ ආදායම් මට්ටම් තවත් වැඩි වෙනවා. ඒ සඳහා යන වැය අඩුකර ගැනීමේ නව ක්‍රමවේදයන් දැනට කුඹුරට ගෙන යාමට පුළුවන් තත්ත්වයකට අපි සාකච්ඡා කර තිබෙනවා. මේ ඉතාම වැදගත්. ඒ මොකද අපේ රටේ අතිමහත් බහුතරය වැවිලි ආර්ථිකය වගේම ආහාර ගොවිතැන ලබාගත හැකි ආදායම් මාර්ග වැඩි කිරීමත් ඩොලර් වලට යන මුදල අපේ රටේ ගොවි ජනතාවට ඉතුරු කර ගැනීමට පුළුවන් වෙන තත්ත්වයකට අපිට රට ගේන්න පුළුවන්කමට පැමිණෙනවා. දැන් මම තමත් වැදගත් කාරණාවක් මතු කරන කැමති අස්වැසුම. අපට බොහෝසේ විවේචනයට ලක් කරනවා අඩු ආදායම් ලබන්නන්ගේ දුක වේදනාව අමතක කරලා කටයුතු කරනවා කියලා නෑ. අස්වැසුමට වැඩි කිරීමෙන් ලබා දෙන සහනය විශාල ශක්තියක් වී තිබෙනවා. දුප්පත්කම මේ හැම රටකම පවතිනවා. දුප්පත්කම තුරන් වුණු රටවල් 14ක් පමණයි ලෝකේ තවම තියෙන්නේ. නමුත් දුප්පත්කමෙන් අතිරේකව විවිධ දේවල් වලට සෞඛ්‍ය නිරෝගී භාවයට තිබෙන බාධාවන් වලට ආධාර දෙන වැඩපිළිවෙළවල් ලෝකේ හැම රටකම ඒ වෙනම කණ්ඩායමක් ලෙස තෝරාගෙන ඉටු කිරීමට බැඳී සිටිනවා. ඒ වැඩපිළිවෙළ කිසිවක් අප නවතා නැහැ. මේ ප්‍රධාන වන්නේ ගරු කථානායකතුමනි, අපි අස්වැස්සම ප්‍රධානය කරන වෙලාවේ අපේ රටේ බැංකු ක්‍රමය අවුරුදු 60ක් අවුරුදු 50ක් පසු කරපු බැංකු, මහජන බැංකු අවුරුදු 60යි. තවත් රාජ බැංකු ගණනාවක දීර්ඝ බැංකු ශේස්ත්‍රයක කටයුතු කර තිබුණත් අපේ රටේ බැංකු ක්‍රමයට ගිණුමක් විවෘත කරන්න මේ ලබන අස්වැස්සම ප්‍රතිලාභීන්ට ඉඩකඩ විශාල ලක්ෂ ගණනාවකට තිබුණේ නැහැ. අපේ රටේ බැංකු ක්‍රමයට සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවය අප රට මුළු රටවැසියන් පරිවර්තනය කර ගැනීමේ සුදුසුකම් ලබන වයසේදී පරිවර්තනය කර ගැනීමට අපේ බැංකු ක්‍රමයේ ලිහිල් විය යුතු කියන කාරණාව පටන් ගැනීමට අස්වැස්සම දැවැන්ත සහනයක් බවට පරිවර්තනය කරා. මේ තුලින් මූල්‍යමය වෙන්කිරීම් කෙලින්ම බැංකුවට අදාළ හිමියන්ට ලබා දීම සඳහා වූ ක්‍රියාමාර්ගයට අප අවතීර්ණය වුණා. ඒ වගේද තම දුරට බැංකු ක්‍රමය හරහා අස්වැස්සමට ලබා දිය හැකි නිවැරදි තොරතුරුද ලබා ගනිමින් තවද සහනයන් ලබා දීමට හැකියාව සඳහා කටයුතු කිරීමට පුළුවන්කම දැනට ගරු රාජමතුමාලා ප්‍රකාශයට පත් කරා. ඒ නිසා මම විශේෂයෙන් මේ රටේ අප මුහුණ දෙන ප්‍රබල ආර්ථික අවපාතය ගැන මෙසේ සඳහන් කළා. මේ ගමනේ සාර්ථකත්වයට රැඳී ඇති අරමුණ සඳහා කැපවීම සඳහා සියලු දෙනාටම සහයෝගය අවධාරණය හා බැඳියාවට එක්වන ලෙසද ජනාධිපතිතුමා ආයාචනය කරා. අපි 2019 වන විට යළිත් බැලුවොත් එතරම් ශක්තිමත් තත්ත්වයක නොපැවතුණු සමස්ත ආර්ථිකය 2010 කාලය තුළ සාමාන්‍යයෙන් ඉතා අඩු වර්ධන වේගයට යයි පරිවර්තනය වෙමිට පටන් ගත්තා. ඒ වගේම අපි මුහුණ දුන්න ගෝලීය වසංගතයට මුහුණ දීමට ගෝලී ආර්ථිකය පවා වර්ධන වේගයෙන් අඩු වෙන්නට පටන් ගත්තා. එයින් පසු ඇතිවුණු තත්ත්වයට යලි ගෝලී ආර්ථිකය පැමිණ නැති බව සියලු ආර්ථික විශේෂඥයන් අද වෙනකොටත් ලොව පුරා ප්‍රකාශ කරනවා. එවැනි ආර්ථික පසුබෑමකට ලෝක ආර්ථිකයන් වැටෙද්දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වැටුණු බරපතල කඩාවැටීමෙන් අපි ප්‍රතිකර්ම වට්ටෝරුවක් ස්ථීරව ලෝකේ නැති බවත්, නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලල් ජාත්‍යන්තරවප මූුණ දෙමුණු මූල්‍ය ක්‍රමය සමඟ අඩපනමුණු තත්ත්වයන් යළිගෙනෙන්නට ජනාධිපතිතුමාට පසුගේ වසරේ පුළුවන්කම ඇති වුණා. එතුමා ප්‍රකාශ කරන ප්‍රකාශයේ ඉතාම වැදගත් තව කොටසක් තිබෙනවා. මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුව නොදන්නා කාරණාවක් නොවෙයි. නමුත් පාර්ලිමේන්තුවට හොඳ උදාහරණයක් හැටියට යළි වෙන්නේ දියුණු යුරෝපයේ ආර්ථික ක්‍රමය දියුණු යුරෝපයේ ග්‍රීසියට මූණ දෙන්නට බැරි වුණු ණය ගෙන්වා ගෙවීමේ ආර්ථික කඩාවැටීමයි. එය සිදු වුණේ 2009 එතුමා සඳහන් කරනවා යළිත් වරක්, පසුගිය අවුරුදු ගණනාවම ගත කරන්න සිදු වුණේ මේ අමාරු තත්ත්වයෙන් හිස එසවීමටයි. ග්‍රීසිය සමගම ස්පාඤ්ඤ ආර්ථික හා මූල්‍ය කඩාවැටීමට පත් වුණා. ගරු කතානායකතුමනි, පෘතුගාලය දැවන්ත කඩාවැටීමකට පත් වුණා. මම රාජ පරිපාලන අමාත්‍යවරයා හැටියට සඳහන් කරන්නට ඕනේ ආසියාවෙත් මලයාසියාව අපි දන්න කාලෙක එවැනි අර්බුදයකට පත් වුණා. නමුත් මේ පිළියම් මොඩලය යම් විශේෂඥෝ බාහිරව ඉඳගෙන කරුණු කිව්වත් එසේ ස්ථාවර එකාකාර පිළියම් මොඩලයක් නැති බව තේරුම් ගනිමින් ඒ රටවල් වලට ඇති කරපු දෙයට හා වෙනස් වුණු පිළියමකට ජනාධිපතිතුමාට ගමන් කරන්න පුළුවන් වුණා. ඒ අපේ ආණ්ඩුව හැටියට අපි පැහැදිලි කරලා දෙනවා. රජයේ සේවකයන් 13 ලක්ෂයක් වෙනුවෙන් මැදිහත් වෙන්න ඕනේ කියලා ලක්ෂ්මන් කිරියල්ලගරු නියෝජ්‍ය විපක්ෂ නායකතුමා සඳහන් කරා. රජයේ සේවකයන් කිසිවකු මේ අරබුදකාලී කාල පරිච්ඡේදයේ අපි සේවයෙන් අස් කළා නැහැ. මේ තරම් ජයග්‍රහණයක් අපේ රටේ රාජ්‍ය සේවේ හරහා ජනතාවට ඉෂ්ට වෙන සියලු සේවාවන්ට ළමා දෙන්නට මේ ආර්ථික මූල්‍ය අර්බුදයේ දරුණුකම හරහත් අපට පුළුවන්කම ලැබුණ කරවතා නායකතුමනි. එපමණක් නොවේ, රජයේ සේවකයන්ගේ පසුගිය අයවැය ලේඛනයෙන් ඔවුන්ගේ දීමනාව වැඩි කර තිබෙනවා. ඒ සම්පූර්ණයෙන් වැඩි කිරීමට පුළුවන් තත්ත්වයට අපි එන මාසේ ගමන් කරනවා. ඒට අතිරේකව රජයේ සේවකයන්ගේ වෙනත් ඉල්ලීම් රාශියකට ඉඩකඩ ලබා දීලා තිබෙනවා. අපි හැරිය බලමු විශ්‍රාමිකයන් ගැන. විශ්‍රාමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් විශ්‍රාමය ගෙවීමට, විශ්‍රාමයේ ඉතිරි හිඟයන් ගෙවීමට පුළුවන් තත්ත්වයකට අද විශ්‍රාම දෙපාර්තමේන්තුවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තිබෙනවා. අනිත් පැත්තෙන් හැරිලා බලන්න, කියවලා බලන්න පොත, ඔය කියන මොඩලයන්, ඒ හැම මොඩලයකම රාජ සේවය කප්පාදු කරා 50-60% සමහර තැන්වල. ග්‍රීසියේ කරු කතානායකතුමනි, රාජ සේවකයන් කප්පාදු දරුණුතම සිද්ධ වුණා. විශ්‍රාමකයන්ගේ විශ්‍රාම කප්පාදු දරුණුවටම සිද්ධ වුණා. ඒ නිසා ඒවා උදාහරණ නොවේ කියන ටික අපි අනුගමනය කරන ඉතාම ප්‍රවේශම් මොඩලයක් ඔස්සේ තා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයන් තුළින් මේ තත්ත්වයෙන් ගොඩේමට පුළුවන් අවස්ථාවට රට පැමිණ තිබෙනවා. අභියෝග වැඩි අප පිළිගන්නවා. ඒ අභියෝග ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. ඒ අභියෝග හරහා අපේ අලුත් පරම්පරාවට, අපේ රටේ අනාගතය වූ අලුත් පරම්පරාවට මේ රටේ ඉඩකඩ ලැබෙන අවස්ථාව, අපි දැනුම සඳහා වූ නව දැනුම එකතු කිරීමේ ක්‍රියාමාර්ගයට බැස්සීමයි. තරුණ තරුණයන්ට පසුගිය හැබැයි ලේඛනයේ වගේම දැන්ද තවදුරටත්ද මා විශ්වාස කරනවා අපි වෙන් කරලා තිබෙනවා විශාල මුදලක් දිස්ත්‍රික් සංවර්ධනයේ. ජනාධිපතිතුමා පිවෙන් කරලා තියෙනවා විශාල මුදලක් ආසනවල සංවර්ධන කොමිටිවලට ප්‍රාදේශීය සංවර්ධන කොමිටිවලට අපි බලාපොරොත්තු වෙනවා එතුමා ප්‍රකාශ කරා පාසල් හැර යන හෝ පාසලෙන් හැලෙන හැම දරුවෙක්ටම අනාගතය සඳහා පුහුණු වෙන පුහුණු වෘත්තීය තාක්ෂණික පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වසරේ ක්‍රියාත්මක වෙනවා. ඒ අපේ රටේ තරුණ පරම්පරාව වෙනුවෙන් තරුණ පරම්පරාවට අලුත් අවස්ථාවල් ඇතිකර ගැනීමට ඉඩකඩ සඳහා මගෙත් එක්ක එකඟ වෙයි කියලා මා විශ්වාස කරනවා. අපේ විරුද්ධ පක්ෂය අපේ ඔබේ ආණ්ඩු කාලවල පාසලේ හමාර කරන පාසල් ජීවිතයේ අතරමඟ හැලියන ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට මේ පුහුණුව ලබා දීම අනිවාර්යයෙන්ම අලුත් ශක්තියක් අනාගතයට ගමන් කරන්න තරුණ පරපුරට ලබා දීමයි. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය නීති රීති අප ගෙනවිත් මහා බැංකුවට ස්වාධීනව තීරණ ගැනීමට අවශ්‍ය කටයුතු පවරලා තිබෙනවා. අපි පාර්ලිමේන්තුවට එම සංශෝධනයන් ගෙනවිත් එයාලුමත කළා. මහා බැංකුවට එසේ කටයුතු කරන්න පුළුවන්කම සඳහා වූ ඉල්ලීම් මේ කාරණයන් තුළ ඉෂ්ට කරලා තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, ආර්ථික ස්ථාවර භාවයත් විදේශ විනිමය අනුපාතයේ යහපත් තත්ත්වයක පවත්වා ගැනීමට පිළිගත හැකි ලෙසින් වර්ධනය ආර්ථිකය තුළ සිදුවෙමින් පවතිනවා. ආර්ථිකය අද දළ වර්ධනයකට පරිවර්තනය කරන්න පුළුවන් බව ඉතා පැහැදිලිව ජනාධිපතිතුමා පාර්ලිමේන්තු ඉදිරියේ ප්‍රකාශ කරා. එය දැවන්ත විශ්වාසයක් ආර්ථිකයට. ආයෝජකයන් ගෙන්වා ගැනීමට අවශ්‍යතාවය, ආයෝජකයන්ගේ අවශ්‍යතාවය මත අපේ ආර්ථිකයේ ස්ථාවරභාවය තවත් සහ ශක්තිමත් කිරීමට හා වර්ධනය කර ගැනීමට වෙළඳපොළට පුළුවන් වේ කියන විශ්වාසය අපි ඇති කරගෙන තිබෙනවා. ඒ නිසා මූල්‍ය වෙළඳපොළ ස්ථාවර කිරීමේ පියවර සඳහා මහා බැංකුවට ලබා දී තිබෙන ඒ බලතල හා නීතිමය වරස් ප්‍රසාදයන් හරියාකාර ක්‍රියාත්මක කිරීමට හැකි ක්‍රියාමාර්ගයකට අපි රට ගමන් කරවීම සඳහා එතුමාගේ පාර්ලිමේන්තු අමතා කළ කතාව අපට මඟ පෙන්වන බව සඳහන් කරන්නට ඕනේ. විවිධ ආර්ථික ගැටලු හරහා අපේ ප්‍රධාන බැංකු දෙක මහජන බැංකුවත් ලංකා බැංකුවත් ගැන සඳහන් වුණා. අපේ පිළිගත යුතු යථාර්ථයක් ආණ්ඩු කාල දෙකකම කුමන දේශපාලන නායකත්ව තිබුණත් රාජ්‍ය සංස්ථාවල් වලට තවදුරටත් බොහෝ රාජ්‍ය සංස්ථාවල් වලට භාණ්ඩාගාරයෙන් යැපෙන්නට ඕනේ කියන කතාවෙන් මිදෙන්නට පුළුවන් වැඩපිළිවෙලකට අවතීර්ණය වෙන්නට ඕනේ. ඒක පාර්ලිමේන්තුවේ මතය. මේක ආණ්ඩුවේ මතය විතරක් නෙමෙයි, පාර්ලිමේන්තු හැම කාරක සභාවක ඉන්න මන්ත්‍රීවරු කියාපාන මතය. ඒ සඳහා වූ ක්‍රියා මාර්ගය ඉතා පැහැදිලිව ඉෂ්ට කිරීමෙන් අපේ බැංකු දෙක මුහුණදෙන දැවැන්තතම අර්බුදෙන් මහජන බැංකුවත් ලංකා බැංකුවත් බුදවා ගන්නට පුළුවන් ක්‍රියා මාර්ගයන්ට අපට අවතීර්ණය වෙන්න පුළුවන්කම ඇති කරගෙන තිබෙනවා. අපි විශ්වාස කරනවා ඒ අතරතුර විකල්ප ආර්ථික දොරටු අභිවෘත කරගන්නට ඕනේ. අපි බොහෝ කතා වුණා, නමුත් විදුලි බල මණ්ඩලයට හෝ විදුලිය නිෂ්පාදනය කිරීමේදී අප මුහුණ දෙන පුනර්ජීවන විදුලිය කෙරෙහි අපි අවධානයක් යොමු කර යුතුයි. ඒ වැඩි කිරීම සඳහා පසුගිය අවලේඛනයත් අලුත් ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිතුමා ආයෝජක මණ්ඩලයේ විශාල ප්‍රතිසංවිධානයකට කටයුතු කිරීමේ ක්‍රියා මාර්ගය සඳහන් කළේයයි. ඒ තුළින් ආයෝජකයන්ට ඉතා ඉක්මනින් පැමිණීමටත් ඒ බාධාවල් හමාර කිරගෙන තීරණගෙන ආයෝජනය කරන්න පුළුවන් වාතාවරණයට පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ පුනර්ජීවන විදුලිය අපේ විදුලි පද්ධතියට එකතු කරගන්න ලෝකේ හැම රටක්ම ඒ ක්‍රමවේදයට අද වේගයෙන් පරිවර්තනය වෙන්නේ ඉන්ධන සඳහා වූ දැවැන්ත වියදමත් එය දැරීමට නොහැකිතාවය සමස්ත ආර්ථිකයේ සෑම අංශයකටම නිෂ්පාදනයට සේවාවට සහ සෑම ජන කොට්ටාසයකටම බලපාන නිසයි. ගරු කථානායකතුමනි, මං කතාව අවසන් කිරීමට මත්තෙන් අපේ රටේ සමස්ත ජනතාව මුහුණ දෙන ආණ්ඩු ක්‍රම පරිපාලන ක්‍රමය ගැන සඳහන් කරා. මගෙත් එක්ක විරුද්ධ පක්ෂය එකඟ වෙයි. අපි හැරී බැලුවොත් පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉතාම වැදගත්. අපි 1947 ඉඳලා ඩී.එස්. සේනායක මැතිතුමා පළවෙනි අග්‍රාමාත්‍යතුමා හැටියට පීටෙව්වේ හවුල් ආණ්ඩුවක් අමතක කරන්න බෑ. පසු කාලයකදී ආණ්ඩුවෙන් යම් යම් ඇමතිවරු විශේෂයෙන් උතුරේ ඇමතිවරු ඉවත් වෙලා ගියා. 1951 ජනාධිපති අග්‍රාමාත්‍යවරයා හැටියට ඩී.එස්. සේනායක මැතිතුමාගෙන් බණ්ඩාරනායක අමාත්‍යතුමා සභානායකතුමා පාර්ලිමේන්තුවේ අයින් වෙලා ගියා. ඒ අනුව අලුත් ආණ්ඩුවක් අතරතුර අලුත් ආණ්ඩුවක් පිහිටවන්න සිද්ධ වුණා දඩ්ලි සේනායක මැතිතුමාට. ඉක්මනින් මහා මැතිවරණයකට ගියා. එතුමාට ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් දිනා ගැනීමට හැකි වුණත් එතුමා 53 හරතාලයේදී ඒ දිනාගත්ත බහුතර මතේ බලයක් ඇති ආණ්ඩුවක් හැටියට තිබුණත් අගමැතිකමෙන් අස්වෙලා ගෙදර යන්න වුණා. එතුමාගේ කැමැත්තෙන්ම ඉල්ලා අස්වෙලා අර්බුදයට මුහුණ දෙන්න බැරුව ගෙදර ගියා. ඒ නිසා මා සඳහන් කරන්නේ සභාගාණ්ඩු අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය විසින් නිර්මාණය කරන ලද අප හමුවේ තියෙන අභියෝගයක්. ඒ අභියෝගයේ ජය ගැනීමට හැකියාව දේශපාලන අධ්‍යක්ෂකීම පරිණතභාවය හා ආර්ථික යථාර්ථ භාවයන් එක්ක කටයුතු කිරීම සඳහා වූ අලුත් නව ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වීමයි. 1956 ඒ වාගේම සභාගාණ්ඩුවක් ඒ ආණ්ඩුවේ විවිධ දේශපාලන මතධාරීන් හිටියත් කැපවුණු වැඩපිළිවෙලක ඉදිරියට ගෙන යාමට බැරි වීම නිසා 1959 පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම ලෙස පිලිප් ගුණවන්ද මැතිතුමා M.W.H. ද සිල්ලා පළවෙනි නිර්මාණකේ ඒ හවුල් ආණ්ඩුවේ අමති මණ්ඩලයෙන් ඉවත් ගියා. අග්‍රාමාත්‍යතුමාට ටික කාලයකින් ඝාතනය කරනු ලැබුණා. අග්‍රාමාත්‍යතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න හිටපු අය අතනංගුවට ගන්න සිද්ධ වුණා. තාවකාලිකව හදපු ඊළඟ ආණ්ඩුව. එවැනි අස්ථාවර තත්ත්වයන් හරා හවුල් ආණ්ඩු බිහිවීම අපේ ලක්ෂණයක් වී තිබෙනවා. අපේ මැතිවරණය ජනතාව දෙන තීන්දු නිරූපණය වෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ හැටියට අප ජනතාව ලබා දී තිබෙන මේ ජනවරම ආර්ථික ස්ථාවර භාවයත් දේශපාලන ස්ථාවර භාවයත් ඒ වාගේම ආර්ථික ගමනේ රට බලාපොරොත්තු වෙන අනාගතයේ කරා ගෙන යාමේ විශ්වාසය ජනිත කරන්නට හැකියාව තිබෙන්නට ඕනේ. පස්සෙ මම මේ විස්තර කියන්නේ 1960 අස්ථාවර ආණ්ඩුවක් හවුල් ආණ්ඩු ඇති කරගන්නට උත්සාහ දැරුවා. 60 ජූලි මැතිවරණයේදී බණ්ඩාරනායක මැතිනියට සුවිශේෂ ජයග්‍රහණයක් ආවා. 아무ත ආණ්ඩුව ගෙනියන්න බැරි වුණා ලංකා සමසමාජ පක්ෂයේ කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීවරු එයා පැත්තෙන් මෙයා පැත්තට ගත්තා. මේ නිසා අතරතුර මේ කිසිම ආණ්ඩුවක් තමන්ගේ ජනවරමේ ආරම්භයට මෙන් හැසිරෙලා නැහැ. ඉන් පස්සෙත් කාරණාව දේශපාලන විචාරකයන්ගේ අවධාරණය යොමු කරන්නට ඕනේ නිසා මම මේ කාරණාව ගත්තේ. 64 සභානායකතුමා අයින් වෙලා එහා පැත්තට ගියා. ප්‍රවෘත්ති පත්‍ර නිදහස ප්‍රශ්නෙට 65 ආණ්ඩුව හවුල් ආණ්ඩුවක් දීර්ඝ සම්පූර්ණ කාලය ගෙවන්න ඩඩ්ලි සේනායක අගමැතිතුමාට පුළුවන්කම ඇති වුණා. නමුත් ඒත් සභාගාණ්ඩුවක්. ඒ නිසා සභාගාණ්ඩු දේශපාලනයේ පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කිරීමේදී ඉතාම ප්‍රවේශමෙන් මන්ත්‍රීවරුන් සහ රට වැසියන් අතර තිබෙන බලාපොරොත්තු රට මූණ දෙන තත්වයන්ගෙන් ගත් වෙන තීරණයන් ගැනීමේදී අනුගමනය කරන්න තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ඒ යථාර්ථික පිළිවෙත තුළ අපි රජයක් හැටියට ඒ විශ්වාසය ස්ථාවරව අනුගමනය කරමින් පාර්ලිමේන්තුවට සෑම තීරණයක් ඉදිරිපත් කළා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ සහයෝගය විවේචනය සහ මේ රටේ අනාගතය වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ග ඉදිරියට ගමන් කරවීම සඳහා. අපේ අනාගතය අද ඩිජිටල් තාක්ෂණය සමාජ ප්‍රතිසංස්කරණය භෞතික වශයෙන් රටේ කෙරෙනට අවශ්‍ය ප්‍රතිසංස්කරණය ෆිසිකල් ඉන්ෆ්‍රස්ට්‍රක්චර් ඩිජිටල් ඉන්ෆ්‍රස්ට්‍රක්චර් සෝෂල් ඉන්ෆ්‍රස්ට්‍රක්චර් අනිවාර්ය වෙනස්වීමක් වූ අනාගතයේ රට ගෙන යා යුතුමයි. අපි එසේ ගෙන යන්නට බැරි නම් අපේ රට පසුගාමී රටක් ලෙස මේ ආර්ථික වෙනස්කම් වලට අසල්වැසි රටවල් සියල්ල යොමු වෙනකොට පරිවර්තන මෙමින් පවතිනවා. එය එසේ ජයගත හැකි අනාගතයක් විශ්වාස කරනවා. මම අපේ අමාත්‍යමාලව කිසිවක විවේචනයට හෝ දෙපාර්තමේන්තුවක් විවේචනයට ලක් වෙන්නේ නැහැ. නමුත් අපි වෙනස් විය යුතුයි. නව තාක්ෂණය ගෙනා යුතුමයි. රාජ්‍ය සේවයට ඒ අවශ්‍ය වූ තොරතුරු තාක්ෂණයේ ඩිජිටල් තාක්ෂණයේ ජයග්‍රහණ ගෙනා යුතුමයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපේ ප්‍රවාහන සේවයේ වියදම් අඩු කරගන්නට නම් අපි පුනර්ජීවන තාක්ෂණය ඒකාබද්ධ කරගත යුතුයි. විදුලි දුම්රියක් දුවන දවස විදුලි වාහන දුවන දවසට අදට වැඩිය අඩුවෙන් අපේ විදේශ විනිමය පිටට යවා ගැනීම කරගන්න පුළුවන් වෙනවා. එසේ නැත්නම් එහෙම වැඩපිළිවෙලක් සාර්ථක කරගන්නට ඒ තීරණවලට අපි ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අත්වැල් බැඳගෙන වැඩ නොකරොත් අපි මේ ආකාරයෙන්ම මහා විදේශ විනිමය අපෙන් විදේශ කරා ගමන් කිරීමේ දරුණු ප්‍රශ්නයට අපි මුහුණ දෙයි. අපේ රටේ එම අනාගතය සඳහා වූ ගමනට එම අනාගත විශ්වාසය සඳහා වූ ගමනට අපි රජයක් හැටියට ජනාධිපතිතුමාගේ කැපවීම අද ප්‍රකාශයට පත් කර තිබෙන මේ විවාදයෙන් විවාදයට ලක් කරන අතර ඒ වාගේම ඒ නොබ්බට තිබෙන ගමන 2024 සඳහා ඒ විශ්වාසය මත ජනතාව තබා තිබෙන වරම අපි සාර්ථක කරන්න පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා දීමට අපේ බැඳියාව අනාගත ලංකාව වෙනුවෙන් අනාගත පරම්පරාව වෙනුවෙන් මේ වර්ධනය වෙමින් පරිපතින ආර්ථිකය යළි දුර්වල කිරීමට පරිවර්තනය නොකොට කටයුතු කරමු. ස්තුතියි.
Honorable Harsh Sinha.
ගරු කතානායකතුමා.
Order please. Madhura Vithanagi will take the check.
වේ පාර්ලිමේන්තු.
ඔව් ආශ.
සභාපතිතුමා මේ අගමැතිතුමාගේ කතාව මම ඉතාම අවධානයෙන් අහගෙන හිටියා. බොරලකොට සිංහයා ලංකා සමසමාජ පක්ෂයේ නිර්මාතෘවරයා සමාජවාදී අපේ රටේ පියා ලෙස සැලකෙන හිටපු දැවැන්ත කෘෂිකර්ම ආහාර සම්භාර ඇමති අමාත්‍ය ගරු ෆිලිප් ගුණවර්ධන මහත්මයා ගැන එතුමා කතා කරා. එතුමාගේ පුතා ගරු අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්මයා අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නව ලිබරල් ප්‍රතිපත්තිය ඉතාමත්ම ඉහලින් වර්ණනා කරා මට තේරුම් ගන්න බැරි වුණා. ඊට පස්සේ රෝස් 6කට පිටිපස්සේ එතුමාගේ පුතා ජාතික ලයිස්තු මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන මැතිතුමා ඉතාමත්ම අවධානයෙන් ඔබතුමාගේ කතාව අහගෙන හිටියා. ඉතින් මම හිතන්නේ ඔබ ඉතිහාසය ගැන කතා කර ඔබ ඉතිහාසයේ ඔබතුමාගේ පරිවර්තනය මම හිතන්නේ අද ඉතාමත් හොඳින් රටට ලෝකෙට මේ දිස්සුනා කියන එක ඉස්සෙල්ලම ගරු මధుර සභාපතිතුමා කියන්න
ඕනේ.
අගේ ගරු කතානායක සභාපතිතුමා, ඊයේ විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහත්තුමා ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පිළිතුරු වශයෙන් සමගි ජන බලවේගයේ කරුණු 20කින් යුතු විකල්ප ජනතාවාදී ජාතික සංවර්ධන වැඩපිළිවෙලේ සංක්ෂිප්තයක් ඉදිරිපත් කරා. ඒට ඇහුම්කන් දුන්නා නම් අපගේ ප්‍රතිපත්තිය කොයි ආකාරයට වික්‍රමසිංහ රාජපක්ෂ ගුණවර්ධන ප්‍රතිපත්තිය සහ සිල්වා කාන්ත දිසානායක ප්‍රතිපත්තියෙන් වෙනස් වෙන බව පැහැදිලි වෙන්න ඇති. ඒ ඉදිරිපත් කිරීම හරහා අප පක්ෂය කොපමණ යථාර්ථවාදීද කියන දේ ඕනෑම ස්වාධීන පුද්ගලයෙක්ට තේරෙන්න ඇති. අර්බුදයේ දිග පළල ගැඹුර පිළිබඳව අපගේ අවබෝධය සහ අර්බුදයෙන් ගොඩේමේ ක්‍රමය විසඳුම එහිදී ඔහු අවධාරණය කළා. එහි අන්තර්ගත වූ ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් යම් පැහැදිලි කිරීමක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා ඊළඟ විනාඩි 14. මොකද මේ වචනයක් පාසා අපි 2022 අගෝස්තු මාසෙත් 2023 පෙබරවාරි මාසෙත් මේ සභාවේ සභාගත කරපු බ්ලූ ප්‍රින්ට් ඉදිරි දැක්වේ සඳහන් වෙනවා. ඔහු විග්‍රහ කර පරිදි සභාපතිතුමා අපි අන්ත දක්ෂිණාංශක හෝ ඒ කියන්නේ දැන් දිනේෂ් ගුණවර්ධන මහත්තුමා සඳහන් කරපු නව ලිබරල් වාදී අදහස් වලට හෝ අන්ත දක්ෂිණාංශක වාමාංශික අපේ යම් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන තැනක නැහැ. අපගේ විකල්පය මැද මාවතක් හැටියට ඔහු ඉදිරිපත් කරා. ඒ කියන්නේ දාර්ශනිකව අප සමාජ වෙළඳපොළ ආර්ථිකය පිළිබඳව විශ්වාසය තියෙනවා. එය මම මේක අත වශයෙන්ම තදින් සඳහන් කරන්න ඕනේ. පුද්ගල නිදහස, එය පුද්ගල නිදහස හා ස්වාධීනත්වයේ තහවුරු කරන ආර්ථික නිදහස economic freedom සහ සාධාරණත්වය හා යුක්තිය තහවුරු කරන දේශපාලන නිදහසේ මුසුවා. මෙම තත්ත්වය අටතේ වෙළඳපොළ තරගකාරීත්වයේ දිරිමත් කිරීම හා පොදු පහසුකම් හා සමාජ ආරක්ෂණය ලබා දීම රජයේ මූලික වගකීමක් හැටියට අපි විශ්වාස කරනවා. සත්‍ය වෙළඳපොළ තරගකාරීත්වයක් තුලින් හැකි උපරිම ධනය උත්පාදනය වෙන අතර ඒ හරහා රට තුළ ආර්ථික හා සමාජීය සමෘද්ධිය ඇති වෙනවා. මෙම ධනයෙන් සැලකිය යුතු කොටසක් සාධාරණ ලෙස අඩු ආදායම් ජනතාව අතර මනුස්සකමින් බෙදා දිය යුතු අතර දිගු කාලීනව මෙම ජනතාව දුකී භවෙන් මිදීමට අවශ්‍ය මාර්ගෝපදේශන සහ සහයෝගය ලබා දිය යුතුයි. දීර්ඝකාලීන තිරසාර සංවර්ධනයක් ලබා කර ගැනීමට සෑම පුරවැසියෙකුටම ඒ සඳහා තියෙන අවස්ථා සඳහා ප්‍රවේශය සැපය යුතුයි. ආණ්ඩුව විසින් මීට ක්‍රියාකාරීව පහසුකම් සැලසිය යුතු වන්නේ රාජකාරණය, නිසි ආර්ථික ප්‍රතිපත්ති පවත්වා ගැනීම, නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ දේපළ අයිතීන් සුරකීම වැනි මූලික වගකීම් හරහායි. අපි අත්වී ඇති දුගී බව තුරන් කිරීමට නම් සීග්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍ය වන බව අපි විශ්වාස කරනවා. එම වර්ධනයට සියල්ලන්ම අර්ථගත කළ යුතු වෙනවා. නායකතුමා ඊයේ සඳහන් කරා ඉන්ක්ලූසිව් ග්‍රෝත් කියලා. ලෝපුරා ඇති සාක්ෂිවලට අනුව සභාපතිතුමා විවෘත ආර්ථිකයක් මගින් සංවෘත ආර්ථිකයකට වඩා මෙම වර්ධනය ළඟා කරගත හැකි බව අද සියලුම දෙනා පිළිගන්නවා. එනමුත් දුප්පත්කම තුරන් කිරීමේදී ඇති සෑම අවශ්‍යතාවයක්ම මෙම ආර්ථික වර්ධනය මගින් සම්පූර්ණ වෙන්නේ නැහැ. බන්දුල ගුණවර්ධන අප ඇමතුමා හොඳින් සවන් දෙන තුමා මේක පිළිගන්නවා. ඒ සඳහා නිසි ලෙස ඉලක්ක කළ සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වෙනවා. විනිවිද භාවින් යුත් සමාජ සාධාරණ සමාජ ආරක්ෂණ පද්ධතියක් ගොඩනැගීම අපේ සංවර්ධන උපාය මාර්ගයේ ප්‍රධාන අංගයක් වෙනවා. අප යම් සීමාවක් තුළ සුබ සාධන රාජ්‍යයක් නිර්මාණය කරනවා. සමහරු මේ වෙල්ෆෙයාර් ස්ටේට් කිව්වම කැත වචනයක් හැටියට සලකනවා. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. යුරෝපයේ බොහෝ රටවල් වල මෙවැනි සුබ සාධන රාජ්‍ය ඒ සීමා තුළ නිර්මාණය වෙනවා. අද තත්ත්වය දෙස බලන කල කුහකත්වයකින් තොරව ආර්ථිකය ස්ථාවර කිරීම පහසු කාර්යයක් නොවන බව අපි පිළිගන්නවා. ඉල්ලුම අඩු කිරීමට ගෙන ඇති පියවර මගින් ආර්ථික කටයුතු සංකෝචනය වී මේ වන විට සමස්ත ආර්ථිකයම හැකිලී තියෙනවා. මෙය ආර්ථික ස්ථාවරත්වයට පත්කර ගැනීමේ මූලික පියවරක් බව අපි දන්නවා. ජාත්‍යන්තර මූල අරමුදලේ ණය පහසුකම ලැබීම හරහා සියලු ආර්ථික ප්‍රශ්න අපට විසඳා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම වැඩසටහන මගින් අපිට නැගිටීමට අත්වැලක් ලැබුණට ආර්ථිකයේ තිරසාන වර්ධන මාවතකට ගෙනීම සඳහා ගෝලීය වෙළඳාම් කළ හැකි නිෂ්පාදනය දිරිමත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මෙතන ගෝලීය වෙළඳාම් කළ හැකි කියන්නේ එකක් අපනයන, අනිත් එක කරුණාකර තේරුම් ගන්න තරඟකාරීව නිෂ්පාදනය කළ හැකි ආනයන ආදේශන. ඔය දෙකම තමයි ගෝලීය වෙළඳාම් කළ හැකි නිෂ්පාදන හැටියට අපි සලකන්නේ. මේ විශේෂයෙන් වැදගත් වන්නේ ශ්‍රී ලංකාව මෙම අර්බුදයට අවතීර්ණ වුණේ ආර්ථිකයේ දැවැන්ත වෙළඳ විරෝධී නැඹුරුවක් තිබිච්ච නිසා. 2010 සිට 2019 දක්වා ආර්ථිකය සමස්ත නිෂ්පාදනය වැඩිවීමෙන් 70%ක් ගරු ඇමතුමා 70%ක් පැමිණියේ ගෝලීයව වෙළඳාම් කළ නොහැකි අංශවලින්. හම්බන්තොට ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ දැවැන්ත අදූරදර්ශී ආයෝජන මෙයට මූලික වෙනවා. මෙසේ වෙළඳාම් කළ නොහැකි අංශවලින් ලබාගත් සහ අමතක කරන්න නරකයි විශාල විදේශ ණය මත ලබාගත් ආර්ථික වර්ධනය කෙටි කාලීන හා තිරසාර නොවන බව ශ්‍රී ලංකාවේම ඉතිහාසය සනාථ කරනවා. 2010 වර්ධනය 8%, 11 8.4%, 12 9.1%. නමුත් ඒක එතනින් කෙලින්ම කඩාගෙන වැටුණා 2013 3.4%. නැගෙනහිර ආසියාතික රටවල අධ්‍යක්ෂීය මනුව පේන්නේ වේගවත් තිරසාර වර්ධනයක් සඳහා ගෝලීයව වෙළඳාම් කළ හැකි නිෂ්පාදනයේ ශක්තිමත් කාර්ය සාධනය හේතු වී තියෙන බවයි. එනිසා අපගේ නිෂ්පාදන ව්‍යූහය වෙළඳාම් කළ හැකි නිෂ්පාදනය දෙසට මාරු වීමකින් තොරව ආර්ථික ස්ථායීකරණයට එහා ගිය අපනයනයට නැඹුරු නිෂ්පාදනය ළඟා කරගන්න බැරි වෙනවා. නමුත් වෙළඳාම් කළ නොහැකි නිෂ්පාදනය ඉහළ අනුපාත ඇති කෙටි කාලීන දේශපාලන ඉලක්ක තාවකාලිකව මං කලින් පෙන්නපු පරිදි ඉටු කළ ගන්න පුළුවන් වෙච්ච නිසා අත්‍යවශ්‍ය වෙළඳහා ආයෝජන ප්‍රතිසංස්කරණ නොසලකා හැරියා. මෙහි ප්‍රතිඵලයක් හැටියට ශ්‍රී ලංකාව සම මට්ටමේ සිටි රටවල් වලට වඩා පසුගාමී වුණා. දුර්වල අපනයන කාර්ය සාධනයක් තිබූ දකුණු හා අග්නිදිග ආසියාවේ රටවල් ශ්‍රී ලංකාව අභිබවා ගොස් ගෝලීය නිෂ්පාදන ජාල ග්ලෝබල් ප්‍රොඩක්ෂන් නෙට්වර්ක් වල කොටස්කරුවන් බවට පත්වෙමින් බාහිර නැඹුරු වර්ධනය හරහා ගෝලීය අපනයන මධ්‍යස්ථාන බවට පත් වුණු අතර ශ්‍රී ලංකාව දරුණු ලෙස අසාර්ථක වුණා. අප විශ්වාස කරන්නේ දිගු කාලීන ජාතික සමෘද්ධිය ළඟා කරගත හැක්කේ අපනයන හෝ ගෝලීය වෙළඳාම කළ හැකි අංශයේ නිෂ්පාදනය වර්ධනය කර ගැනීමෙන් පමණයි. ඒ නිසා ශ්‍රී ලංකාවට තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා බාහිර නැඹුරු ආර්ථික ප්‍රතිපත්තියක් තිබිය යුතුමයි. එවැනි වර්ධනයක් හරහා පමණයි සාධාරණ වේතනයක් සහිත රැකියා උත්පාදනය කළ ගත හැකි වෙන්නේ. එහෙම නැතුව දරිද්‍රතාවයෙන් මිනිසුන් මුදා ගැනීම, ආදායම් මට්ටම් ඉහළ නැංවීම සහ ජීවන තත්ත්වය වැඩි දියුණු කරන්න අපිට බැහැ. ඒ නිසා අපගේ ආර්ථික ප්‍රබෝධය රඳා පවතින්නේ අපේ කෘෂි, කර්මාන්ත සහ පුද්ගලයන් ගෝලීය නිෂ්පාදන අගය දාම ගෝලීය නිෂ්පාදන ජාල වෙත සම්බන්ධ කිරීමෙන් ශ්‍රී ලංකාව ලෝකයේ සමග ඒකාබද්ධ කිරීමට අපට ඇති හැකියාව මතයි. ඒක තව විදිහකට කිව්වොත් රට වටේ ඇති තාප වෙනුවට ලෝකෙට පාලම් ගෝලීය වෙළඳපොළ තරණය කිරීමට භාවිතා කළ යුතුයි. ඒ සමගම අපි සාධාරණ සංවර්ධනය සහතික කිරීම කළ යුතුයි. ඒ කියන්නේ සාමූහික සංවර්ධනය කියලා අපි කියනවා. ඊයේ විපක්ෂ නායකතුමා ෂෙයාඩ් ප්‍රොස්පෙරිටි කියලා මේ සඳහන් කරා. තිරසාර ලෙස දිගුකාලීන සංවර්ධනයක් ලබා ගැනීම සඳහා සියලු පුරවැසියන්ට සම අවස්ථා ලබා දිය යුතු අතර ඔවුන්ගේ යහපැවැත්ම සඳහා මෙම අවස්ථාවන් භාවිතා කිරීමට ඔවුන් බලගැන්විය යුතුයි. ඒ සඳහා සුදුසු දැනුමක් සහ සමම මිතික තොරතුරු හුවමාරු වන වෙළඳ පදනමක්. I want to stress this, that is symmetrical information flow. හරි, පදනමක් පවත්වාගෙන යාම සඳහා රජය සක්‍රීයව පහසුකම් සැලසීම සහතික කළ යුතු බව අපගේ විශ්වාසයයි. මෙම දිරිගැන්වීම ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය ඵලදායිතාවය කඩිනම් කරන අතර කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන වෙළඳපොළ පද්ධතියක් තුළ වූවත් තරමක ආදායම් අසමානතාවයක් නොවැළැක්විය හැකි. එබැවින් රජය වෙළඳපොළ ඉලක්ක කරගත් වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති හොඳින් ඉලක්ක කරගත් සමාජ ආරක්ෂණ යාන්ත්‍රයක් සමග ඒකාබද්ධ කළ යුතුමයි. ශක්තිමත් පාරදෘශ්‍ය සහ සාධාරණ සමාජ සුබසාධන පද්ධතියක් ගොඩනැගීම අපේ සංවර්ධන උපාය මාර්ගයේ අනිවාර්ය අංගයක් බව නැවත අවධාරණය කරන්න කැමැති. That's a strong, transparent and equitable welfare mechanism. මේ හවුල් වර්ධනයක් ඇති කිරීමට පහසුකම් සපයන අතර දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ සාරවත් කරයි. අපගේ ප්‍රතිපත්තියට අනුව සහනාධාර සපයනු ලබන්නේ ඉලක්ක ගතව එය ලැබිය යුතු නිසි පුද්ගලයාට මිස පොහොසත් හෝ දේශපාලන බලවතුන්ට නෙමෙයි. ගරු සභාපතිතුමා, ඔබ අහලා ඇති සමහර වෙලාවට ආර්ථික විශේෂඥයෙක් ජග්දීෂ් භගවාති කියලා. ඔහුගේ අදහසට අනුව වර්ධනය සෑම කෙනෙකුටම දොරවල් විවෘත කරනවා. හැමෝටම දොරවල් විවෘත කරනවා වර්ධනය. නමුත් සමහර පුද්ගලයන්ට අනෙක් අයට වඩා පිටුපසින් තමයි ආරම්භක රේඛා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ රාජ්‍ය එම සීමා බිඳ දමා ඔවුන්ට උදව් කළ යුතුයි කියන මතය තමයි ජග්දීෂ් භගවාති කියන්නේ. හරි, හැමෝටම වර්ධනයෙන් දොරවල් විවෘත වෙනවා. නමුත් සමහරු ඉන්නේ පිටිපස්සේ. ඒ කට්ටියට රජය ඒ අවශ්‍ය උපකාර ලබා දෙන්න වෙනවා. අවසන් වශයෙන් අපගේ මෙහිම වෙන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අගාධයෙන් ගලවා ගැනීමේ පදනම ලෙස මෙම අර්බුදය පත් කරගෙන ඇය තිරසාර හා සාමූහික සංවර්ධනයක් කරා යොමු කිරීමෙන් අපගේ නැති වූ පාරාදීසය නැවත ලබා ගැනීම, අපගේ සංවෘත වූ ද්විත්ව හිඟයක් සහිත නිතර නවතින හා වර්ධනය වන සාර්ව ආර්ථික අර්බුද හරහා නිර්වචනය වී ඇති අප ආර්ථිකය පරිවර්තනය කරමින් වඩා ගතික පිටතට යොමු වූ තිරසාර හවුල්කාරයකින් යුත් වර්ධනයක් ඇති සෑම පුරවසියෙක් විසින්ම ඵල අත්විඳිය හැකි ආර්ථිකයක් බවට පත් කිරීම අපගේ ඉලක්කයයි. ගරු සභාපතිතුමනි, මට ලැබුණු කෙටි කාලයේදී මම උත්සාහ කළේ ඊයේ අපේ පක්ෂ නායක සජි ප්‍රේමදාස මහත්මයා විසින් ඉදිරිපත් කළ කරුණු 20 අඩංගු විකල්ප ජනතාවාදී ජාතික සංවර්ධන සැලැස්මේ ආර්ථික දර්ශනය වෙන සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රියාදාමය හරහා අපගේ මාතෘභූමිය ගොඩනැගීමේ වැඩපිළිවෙල සංක්ෂිප්තව විග්‍රහ කිරීමයි. මේ මැද මාවත මම කලින් කියූ පරිදි 22 අගෝස්තු මාසයේ ඉදිරිපත් කරපු බ්ලූ ප්‍රින්ට් එකෙත් 23 පෙබරවාරි, ඒ කියන්නේ හරියටම අවුරුද්දකට කලින් යාවත් කාලීන කර මේ සභාවේ සභාගත කර එකම දේශපාලන පක්ෂයක් හැටියට ඒ ඉදිරිපත් කරපු වැඩසටහනේ මෙසේ සඳහන් වෙනවා. අපි නොබෝ දිනකින් සියලු ආර්ථික, සමාජ, දේශපාලන කාරණා එකට ගොනු කරලා අපේ කණ්ඩායමේ සමස්ත වැඩපිළිවෙල ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ගැඹුරෙන් විශ්ලේෂණය කරලා නිවැරදි ප්‍රජාතන්ත්‍ර තීරණයක් ගැනීම සඳහා කාලයට බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි මිලනගරු ආචාර්ය බඳුළු ගුණවර්ධන මහත්මයා. විනාඩි 16ක් කාලයක් තිබුණා.
රු මුලාසන රුඩ මන්ත්‍රීතුමනි, අපේ ගරු ජනාධිපතිතුමා මුදල් විශේෂ බාර අමාත්‍යවරයා වශයෙන් ඉතා වගකීමකින් මේ රටේ නිදහසින් පස්සේ අවුරුදු 76ක ඉතිහාසය තුළ අපි රට මුහුණ පාලා තියෙන මහා ජාතික ඛේදවාචකයක්, එයින් ගොඩේම සදා වෙන නිවැරදි ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් පිළිබඳ මේ ගරු සභාවේ අවධානය යොමු කෙරෙව්වා. එතුමා එතුමාගේ කතාවේදී පැහැදිලිව සඳහන් කළ අවුරුදු 76ක් නිදහස ගත වෙලා තිබෙනවා. අපිට අවුරුදු 6ක් පමණයි ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණේ. ප්‍රධාන අර්බුදයට හේතු දෙකයි, දේශපාලන වශයෙන් නෙවෙයි, ඕනෙම උගත් විද්වත් විෂයානුබද්ධ තැනැත්තෙක් පිළිගන්නවා දීර්ඝ කාලීනව රටට ඔරොත්තු නොදෙන අයවැය පරතරය පවත්වගෙන යාමත්, ගෙවුන් ශේෂයේ ජංගම ගිණුමේ පවතින හිඟියක් නිසා තමයි එක එක අයට සිද්ධි වශයෙන් දැරෙන මේ සියලු අර්බුද ඇති වෙලා තිබෙන්නේ. අද උදේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් මේ සභාපතිතුමා මට වොයිස් කට් එකක් දාලා කියලා දුන්නා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක්තරා මහාචාර්යවරයෙක් දේශපාලන වශයෙන් හෝ දැනුවත් හෝ නොදැනුවත්ව කියලා තියෙන ප්‍රකාශන පිළිබඳව. එතනදී මම අවබෝධ කරගත්තා මේ රටේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න මන්ත්‍රීවරු හා අපිට වඩා පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න ආචාර්ය මහාචාර්යවරු පවා අබමල් රේණුවකින්වත් මේ තියෙන දැවැන්ත අර්බුදය පිළිබඳ අවබෝධයක් නෑ කියල. අපේ ගරු රංජිත් බණ්ඩාර මේ රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමත්, තිස්සත්තනායක ගරු මන්ත්‍රීතුමත් පමණයි මේට අවුරුදු 30කට ඉස්සෙල්ලා අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙච්ච මන්ත්‍රීවරුන්ගෙන් මෙතන ඉන්නේ. ඒ අවස්ථාවේ මංගල කතාව මම පැවැත්වේ 1989 මාර්තු මාසේ 22 වෙනිදා. මං එදා කිව්වා පසුගිය අවුරුදු 11 තුලත් මේ වර්ෂයේදී තමුන්නාසේලා මේ ගරු සභාවට ආයවැලේකන ඉදිරිපත් කිරීමේදී අනුගමනය කර තිබෙන්නේ හිඟ ආයවැලේකන ප්‍රතිපත්තිය. 77 අපේ රටේ ආයවැලේකන හිඟය 1,03,022යි. මෙවැරි ආයවැලේකන හිඟය 1,43,998යි. 77-88 කාලපරිච්ඡේදය තුළදී රාජ්‍ය ආයවැලේකන හිඟය පමණක් 1,356කින් වැඩි වෙලා තිබෙනවා. ඒ ආයවැලේකනේ ඇති වෙලා තිබෙන දැවැන්ත හිඟිය පියවා ගැනීමට අමාරු වෙනකොට මේ රට ඇතුළෙන් ඒ ආයවැලේකනේ හිඟිය පියවා ගන්නට සල්ලි හොයාගන්න බැරි වෙනකොට වැඩි වැඩියෙන් පිටරටවලින් ණය ගැනීමේ සම්ප්‍රදාය තමයි අපි අනුගමනය කරලා තියෙන්නේ. ගරු කතානායකතුමනි, 77දී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය 1,13,321යි. අද විදේශ ණය ප්‍රමාණය මිලියන 1,61,914යි. මේ කාලපරිච්ඡේදය තුළදී විදේශ ණයවල වැඩිවීම පමණක්, ඒ කියන්නේ අපි පිටරටවලට පමණක් සියයට එක්දා සැකසිය පාලුවකින් නය වැඩිකරගෙන තිබෙනවා. මේ රටේ ඉතාම කුඩා දිලින්දාගේ පඩං අන්තිම මහල්ලා වෙනකම් සෑම මිනිස්සෙක්ම රුපියල් දහදාස් එක සීයකට පිටරටට නයකාරයෙක් කරලා තිබෙනවා. ඒ නිසා මේ ණය බර තුළින් ඇතිවෙලා තිබෙන ප්‍රතිඵලය තමයි අවුරුද්ධකදී අපි බාණ්ඩා සේවා පිටරට යවල උපදවන විදේශ විනිමය ආදායමින් 128.8% ණයවලට පොලියා ණයවාරික ගෙවන්න සිදු වී තිබීම. තමන්ගේ බාණ්ඩ පිටරට යවලා උපදවන ලබන ආදායමින් 30% වෙනකම් වෙනත් රටවලට පොලිය ගෙවන්න වෙන රටක ණයවාරික ගෙවන්න වියදම් කරන්න පිට මේ රටේ ජාතික අවශ්‍යතා ඉෂ්ට කරන්නේ ආදායමින් ඉතුරු වෙන්නේ 70%ක් පමණයි. තව ණය ගන්න ගන්න රුපියල යගේ අඩුවෙන් අඩුවෙන්න මේ ණය බර ආර්ථිකයට ඔරොත්තු නොදෙන මට්ටමකට එනවා. අවුරුදු 34කට ඉස්සෙල්ලාම මම මේ ගරු සභාව අමතන කොටත් මේ අර්බුදය කියලා තියෙනවා. ඒ නිසා මම කැමති විපක්ෂ නායකතුමාට පෙන්වන්න, එතුමාගේ පියා ආණ්ඩු කරන කාලය තුළදිවත් මේ රටේ එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් පියෝගන්න ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට තිබුණේ නැහැ. 1998 වර්තන ගිණුමේ හිඟය 4383.89 89 3905 90 3807 91 7577 92 2456 93 3949 කවුරු ආණ්ඩු කළත් කවුරු ජනාධිපති වුණත් මේ රටේ හැමදාම අපිට ආණ්ඩු එදිනෙදා පවත්වාගෙන යන්න ප්‍රමාණවත් ආදායමක් නැහැ. මේක තමයි පරම සත්‍ය. බොරු කියන්ට නාක, තවදුරටත් මේ බොරුව ඉස්සරහට ගෙනියන්න බෑ. රජයේ විගණකාධිපතිවරයා විගණනය කළ අවසන් වෙච්ච ගිණුම් වාර්තා අනුව 2022 වර්ෂයේදී බදුබර පටෝල උද්ඝෝෂණ කළ විරුද්ධතා පනෝල 1751 බදු ආදායම රුපියල් බිලියන 1751 බදු ආදායමෙන් 1265 රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විශ්‍රාම වැටු 72% කවුරු ආණ්ඩු කළත් ලබන සුමානේ කාගේ ආණ්ඩුව ගත්තත් මේ 1265 වැඩි වෙනව මිසක් අඩු කරන්න ක්‍රමවේදයක් නැහැ. ඊට පස්සේ සමෘද්ධි ඇතුළු දුප්පත් අයට සමාජ ආරක්ෂණ දැල එලන්නේ බිලියන 506යි 128යි. එතකොට 1551 ඉවරයි. තමුන්නාසෙලා නම් 2022 හිටියේ. ණය පොලිය ගෙවන්න තිබුණා 1565. කොහමද ගෙව්වේ? පිටරට ණය දෙන්නේ නැති නිසා දේශීය වශයෙන් ණය. ප්‍රාග්ධන වියදම් 715ක් තිබුණා දේශීය වශයෙන් ණය අරන්. පොලිය කරටි කඩලා යන්න ඉහළ ගිහිල්ලා ණය අරගෙන තමයි ඒක ගෙව්වේ. 2023 මම මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. ඇත්තට මේ රට භාණ්ඩාගාරය කොහමද දුවල තියෙන්නේ කියන එක පිළිබඳ දල සටහන ගරු මන්ත්‍රීවරුණේ ඉන්න රෙවෙනූ ඩිපාර්ට්මන්ට් එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේදී මේ වැට් වැඩි කරලා බදු වැඩි නිසා සමහර අය රට හැරලා ගිහිල්ලා බදු වර උසුල ගන්න බැරුව ව්‍යාපාර සමහර ඒවා වැහිලා තියෙද්දි එකතු කරලා තියෙන්නේ 1550යි. රේගු දෙපාර්තමේන්තුව 922 බිලියන. සුරාබදු දෙපාර්තමේන්තුව 169යි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරි දෙපාර්තමේන්තුව 20යි. 1550යි 922යි 169යි 20යි. බදුනෝන ආදායම 219යි. ප්‍රධාන තෑගි හම්බ වෙලා තියෙනවා 16 බිලියන. විවිධ තැන්පත් වර්ග තියෙනවා 303. මුළු ලැබීම් භාණ්ඩාගාරයට ගලා ඇවිල්ලා තියෙන්නේ බිලියන 3201යි. ට්‍රිලියන 3යි. මේ සියලුම දේවල් වලින් භාණ්ඩාගාරයට ඇවිල්ලා තියෙන්නේ. ගෙවන්න වෙලා තියෙනවා වැටුප්, විශ්‍රාම වැටුප්, සානාධාර සහ අනික් පුනරාවර්තන වියදම් 2160යි. පොලි 2263යි. මුළු පුනරාවර්තන වියදම 4394යි. මං අහන්නේ ආදායම තියෙනවා ට්‍රිලියන 3ක්. රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් අනිත් වියදම් දරන්න පොලිය ගෙවන්න ගිහිල්ලා තියෙනවා ට්‍රිලියන 4කට වැඩිය. එදිනෙදා ආණ්ඩුව ගත්තාම මේ ආණ්ඩුව ගෙනියන්න ට්‍රිලියනයකට වඩා වැඩිය ණය ගන්න ඕනේ අරන්. ඊට පස්සේ ප්‍රාග්ධන වියදම් හා ණය සේවාකරණය සඳහා ගිහිල්ලා තියෙනවා 8,898. 13,392ක් එළියට ගිහිල්ලා තියෙනවා භාණ්ඩාගාරේ 2023 අවුරුද්දේ. දැන් ට්‍රිලියන 3ක් ඇතුළට ඇවිල්ලා ට්‍රිලියන 13ක් මේ ටිකට එළියට යනකොට ට්‍රිලියන 10කට වඩා වැඩි ප්‍රමාණයක් ණයට අරන් තියෙනවා. දැන් කවුරු හරි ආණ්ඩුවක් ගන්නවා නම් ඉස්සෙල්ලම රටට ජනතාවට දෙන්න ඕනේ උත්තරේ කොහොමද පඩි ගෙවන්නේ, කොහොමද විශ්‍රාම වැටුම් ගෙවන්නේ, කොහොමද අස්වැන්න වැසුම ගෙවන්නේ, කොහොමද පාරවල් පාලං එලිකට් වේලි හදන්නේ, මේ සියල්ල ණය ටික නතර වෙලා ගෙවන්න බැරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇති කරන් තියෙන ගිවිසුම සමහර අය හිතනවා අපි ඇවිල්ලා කතා කරලා වෙනස් කරන්න පුළුවන්. ආණ්ඩුවක් අස්සම් කරලා තියෙන ගිවිසුමක් එවැනි කතා කරලා වෙනස් කරන්න පුළුවන්ද? මම මේ සඳහා ඉතා පැහැදිලි ලෙස අපි ඇති කරන් තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම මේ ගරු සභාවට සභාගත කරලා තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ආචාර්ය හරිශ්චන්ද්‍ර මහතා විසින් මේ ගරු සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. මං ඒ දෙකම මුද්‍රණය කරලා තියෙනවා මේ රටේ වගකිව යුතු අයට කියවා ගැනීම සඳහා, අර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා වගේ අයට. මොකද අපි කවුරු ආණ්ඩුව ගත්තත් මම මේ ගරු සභාවට වගකීමෙන් කියන්නේ අපි හිර වෙලා තියෙනවා බිලියන 39ක් වෙන රටවලට ගෙවන්න. මේ ගෙවන්න තියෙන එකෙන් අපි ඔක්කොම ප්‍රංශයේ ලසාඩ් සමාගම්, ක්ලිපටාන් සමාගම්, මහා බැංකුව, මූල්‍ය විශේෂඥයෝ, ජනාධිපතිතුමා, පුද්ගලිකව සියලු රාජ්‍ය නායකයෝ මුණගැහිලා ඉන්දියාවේ, ජපානයේ, චීනයේ පරිසාධාර කණ්ඩායමේ ඇති කරන් තියෙනවා බිලියන 39 ගෙවන වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙලේ ඉස්සර අවුරුදු 5 තුලදී ගෙවෙන්නේ 137යි. 151ක් ගෙවන්නේ තව අවුරුදු 6ත් 20ත් අතර. 112ක් ගෙවන්න සිද්ධ වෙන්නේ තව අවුරුදු 20කට පස්සේ. අපි ඉන්නේ 2023, 2043, 2050 වෙනකන් මේ ණය ටික ගෙවන්න අපි නීතියෙන් බැඳිලා ඉන්නවා. ඒකට හදාගත්ත වැඩපිළිවෙල දශමයක්වත් වෙනස් කරන්න බෑ තමුන්නාන්සලට. ඒක මතක තියාගන්න. මේ බොරුව ජනතාවට කියන්න එපා. ඒ අනුව විස්තීර්ණ ණය ගිවිසුම අනුව සභාපතිතුමනි, අපි 2027 අවුරුද්දේ බාහිර මේ වැඩපිළිවෙල මේ ආකාරයෙන් ගියාම හිගයක් ඇති වෙනවා 3,911ක් එක්ස්ටර්නල් රිසෝර්සස් ගැප් එක. ඒ ගැප් එක ඇති වෙච්චාම IMF එක පොරොන්දු වෙලා තියෙන්නේ අපිට මිලියන 329යි දෙන්නේ එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි යටතේ, විස්තීර්ණ ණය පාසුකම යටතේ. IMF එක දෙනවා 2027 අයවැලේකනේ හදන එක්කෙනාට 600ක්. ලෝක බැංකුව දෙන්න එකඟ වෙලා තියෙන්නේ 300යි. ආසියානු සංවර්ධන බැංකුව දෙන්න එකඟ වෙලා තියෙන්නේ 300යි. එතකොට අපිට ණය සහනයක් ලැබෙයි කියලා හිතනවා 1,428ක. තව මදි 2027 ගෙනියන්න මේ බිලියන 1.5 මිලියන 1,500ක්. අපිට එතකොට යන්න අවසර දෙනවා ජාත්‍යන්තර වෙළඳපොළට සවරින් බොන්ඩ් එකක් ඉෂු කරන්න බිලියන 1.5. ඊට ඉස්සෙල්ලා කවුරු ආණ්ඩු කරලා ජාත්‍යන්තර වෙළඳපොළට ගියත් සතයක්වත් ගන්න බෑ. කවුරුවත් දෙන්නේ නැහැ. දෙන්න එකඟ වෙලා තියෙන්නේ දෙදස් විසි අතේදී එකයි දසම්පා ඒ වෙනකොට අපි ඉන්ටර්නැශනල් රිසවස් නක්ගල තියෙන් ඕනේ බිලියන දා හතරට
ගරු ඇමතුව තුවර විනාඩි දෙකකාල
දැන් තියෙන්නේ බිලියන හතරයි දසම හතරයි. ජනාධිපත්තුම එදා කතාවිදි කිව්වා අපි මේක දෙදස් විසි අතරට දාහතරට වැඩි කළේ නැත්තං. අපිට ජාත්‍යන්තර වෙළඳ පොල්ට යන්න බෑ. එතකොට ලෝක අපේ එල්සී එකක් පිළිගන්නේ නයවර ලිපිය නයවර ලිපිය නැත්තං අපිට තෙල් නෑ, අපිට ගෑස් නෑ, අපිට බේත් ගේන්න බෑ, අපිට කන්න බොන්න දේවල් ගේන්න බෑ. ඕන කෙනෙක් ආණ්ඩුව ගත්තත් සුමාන දෙකයි ආණ්ඩු කරන්නේ. මේ රට කඩාගෙන වැඩිලා සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මේක ඇත්ත. මේ සඳහා අපි ජාතික එකගතාවයක් ඇති කරගන්න නැද්ද? අපි බොරු කියලා ආණ්ඩුවක් අරන් අපි ඔක්කොමලාගේ ගෙවල් ගිනි තියනකොට ගහනකොට මරනකොට මේ කිසි දෙයක් නොදන්න ජනයා කවුද මූණ දෙන්නේ? කවුද වග කියන්නේ මේ බොරුවට? ඒ නිසා මේ ඇත්ත පිළිගන්න. අපි අස්සම් කරලා ලංකාව ආණ්ඩුවක් වශයෙන් අස්සම් කරලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක. ලෝකේ රටවල් එක්ක ගිහිල්ලා රාජ්‍ය නායකයෙක් එකඟ වෙලා තියෙන්නේ. මුළු ලෝකෙම අපිව අත්හැරියොත් කවුරු හරි හිතනවා නම් තමුන් ඇවිල්ලා මේක කරන්න පුළුවන් කියලා එහෙම කරන්න බෑ. ඒ නිසා මේ ඇත්ත මිනිස්සුන්ට කියන්න කියලා මේ වැඩපිළිවෙල ගෙන යාම සඳහා දේශපාලන වශයෙන් තියෙන වෛර පුද්ගලික අභිමතාර්ථ රජ වෙන්න තියෙන ආසාවල් සියල්ල අත්හැරලා රට වශයෙන් මෙතනින් ගොඩේම සඳහා ජාතික එකඟතාවයක් ඇති කරගන්න මේ වැඩපිළිවෙලෙන් හැර වෙන විකල්ප වැඩපිළිවෙලක් නැහැ. බොහොම පැහැදිලිව මේ තියෙන්නේ ආර්ථික අර්බුදයක්. මේ ආර්ථික අර්බුදයට දේශපාලන
පක්ෂ
මාරු කළා, පාට මාරු කළා, දේශපාලන න්‍යායවල් මාරු කළා උත්තර හොයන්න බෑ. ඇතිවෙලා තියෙන යථාර්ථයට ආර්ථික විසඳුමක් පමණයි තියෙන්නේ. ඒ නිසා මහාචාර්යවරු, ආචාර්යවරු, විද්වතුන් සියලුම වගකිව යුතු පුරවැසි එකතු වෙලා මේ රට නැවත ගිය අවුරුද්දේ තිබුණට වඩා භයංකර තත්වයකට ඇදවැටීම වැළැක්වීම සඳහා ජාතික ප්‍රබුද්ධ සංවාදයකට එකතු වෙන්න කියන ආරාධනය කරමින් මගේ වචන කීපය අවසන් කරනවා.